Así que, imagínate, ਮੈਂ ਤੁਹਾਡਾ ਜੀ ਜੀ ਮਾਰਗੇ ਗੁਡਾ ਪਹਿਲੀ ਸਰਲ ਗਈ ਬਟ ਮੈਂ ਪਿੱਛੇ ਤੋ ਵਟਨਾ ਸਾਰਨਾ ਟਿਕਟ ਚੇਸਨਾ ਸਾਮ ਹੈ ਮੈਂ ਐਕਚੁਅਲੀ ਉਗਾਰਨਾ ਮੈਂ ਸੁਝਾ ਨੂੰ ਰੋਣ ਬਣੇ ਕਿ ਕੀ ਕਿਤੇ ਕਿਤੇ ਨਹੀਂ ਮੈਂ ਪਰਚੇ ਸੰਭ ਪਾ ਦੇਗਾ ਇਹਨੇ ਪਰਚੇ ਸੰਭ ਸਾਧ ਚੱਕੀ ਮੈਂ ਵੈਰਦੀ ਮਿੱਤਰ ਕਾਲਿਕਟ ਆਪ ਬਲਬੂ ਕਰਨੇ දැන් අපි කොච්චර කිව්වා තාම පරිච සම්පාදයේ ගැන හරියට දන්නේ නැහැ. ඔක්කොම. ඉතින් ඒකදී මේ ලොකු අර්ථ විවරණයක් තියෙනවා ඒ පිටකේ. ඉතින් දැන් අර වෙනකට මතක් වෙලා ගන්න බැහැ. ಭೌಗೋಳಿಕ ಭವನ ಪಾಸ್ಟ್ರಗನ್ನ ಪುಲ್ವ ಮಟ್ಟಮಟ ಪೊಟಸ್ ಪೊಟಸ್ ಉಗಾನ್ ಮಗೇ ಅದಹ ಸತ್ಯೋಮಲ್ಲ ದಾಸ್ ಪಹಕವಾಗಿ ವೆಳಸಹನ ಹತ್ತಿರ ಬಲಹನ ಕಟ್ಟಿ ಒಪ್ಪೋಟಮ ಸಂಪೂರ್ಣ ಸ್ವಾಮಿ ಅದೇಟ ඒ කියන්නේ මේක මේ පෙන්වන්නේ පිටකේත මනෝරෝමෝ මොකද පස්ස සම්පාදයේ හරියට මේ කෙනෙකුට තේරෙනවා නම් ඕකේ ප්‍රධාන කර්ම හයයි ඒ කර්ම හයට ආදේශ කරන බලනකොට ගැලපෙන්නේ නැති වෙන්න ඕනේ ඒ විදිහට ගැලපෙන්නේ නැතුව තේරුමක් තමයි හරියටම පරිච සම්පාදයේ තේරෙන්නේ. ඒ කියන්නේ පරිච සම්පාදයේ ආර. ඒ කියන්නේ අංග 12 කියන විදිහට කාල 3ක් සංදි 3ක් ඊට පස්සේ ආකාර 20ක් පුත්තාස 4ක් මූල 2ක් කියලා මෙන්න මේ වගේ තියෙන පරිච සම්පාදයේ කාරණා. ඉතින් මම දවසවල එක ටිකක් අර ගවේෂණය කරනවා. මේ තමයි ගොඩාක් ඒ දේහක දින මට උදේට තමයි නිද්ද යන්නේ. ඉතින් මෙදා ගන්න. ඒක ස්වාමීන් වහන්සේ දෙකට කතා කරනවා. ඒක අපිට කාටත් තේරුම් කරගන්න පුළුවන් මට්ටමකට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. මොකද දැන් අපි මේ භාවනා කරද්දී පටිච්චසමුප්පාද ධර්මය හරහායි මේ ශාසනය විවෘත වෙන්නේ. කියන්නේ ලෝකයේ ඇතිවීම නැතිවීම පෙන්වන්නේ පටිච්චසමුප්පාදය. ඒක හරියට දෙවි මහරහතන්ස් දේශනා කරන යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ධර්මය දැක්කා. ධර්මය දැක්කම පටිච්චසමුප්පාදය දැක්කා කියන්නේ. මේ පටිච්චසමුප්පාදය ඒ තමයි ගැඹුරු. ඔය තමයි අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම ලෝකෙටම මම නැත්ත මහත්ය දැන් අර කතා කිව්වේ අද දවසේදීත් අවංකවම ශ්‍රද්ධාවේ සිල්වත් වෙන්නද හිත වදන අය කොච්චර නම් ඉන්නවද? නමුත් මේක කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා තව. කියන එක ගැන දැන් අපි මේ දර්ශනය ගැන කතා කළා. මේ දර්ශනයට අපි එළඹෙන්නේ දැන් මේකේ අන්තිමට ශාස්ත්‍රානුලෝම පැහැදිලි කරලා ජීවිතේ දකින මට්ටමකට ගන්න කොහොමද කියන ප්‍රශ්නයක් මගේ ඔකේ තියෙනවා කියලා දැන් කාරණා ඇත්ත වුණාට ඒක පටිච්චසමුප්පාදයේ යම් කාරණාවෙන් තමයි පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙමයි තුන් භූමියට බෙදෙන්නේ මනස මේ විදිහට හැසිරෙවුවාමයි මේ විදිහට තිබ්බාමයි ලෝකෝත්තර භූමිය නිර්මාණය වෙන්නේ කියලා මේ කර්ම සකස් වෙන්න පටන් ගන්න කොතනින්ද ජීවිතය ආරම්භය මොන තැනකින්ද ඊට පස්සේ කර්ම සකස් වෙන මොන තැනකින්ද ඒකට කෙලෙස් සිද්ධ වෙන මොන තැනකින්ද ප්‍රතිසන්දියට යන්නේ මොන තැන විදිහකටද කියන ටික තමයි පැහැදිලිව පෙන්වන්නේ පටිච්චසමුප්පාදය. මෙන්න මේ අවස්ථාවේදී මේ විදිහට තමයි ප්‍රතිසංජයට යන්නේ. එතන ඒ අවස්ථාවේදී කියදෙන්නේ මෙන්න මෙහෙම ටික සිත් ටික කියදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියදෙන්නේ. එහෙම ඒක අපි අර කෙලිකෝ දෙහස් වලට ගන්නවා. සෙල්ලා එක తీරුනහම ඊට කතා කරමු. දැන් තමයි කන්නේ නම් මහල් ප්‍රශ්න ගැටුම මහල් තියෙනවා.
සමහරවිට අපි අර ඔබතුමා ඔබ වහන්සේ මේ හරි කොයිදාසේ දීපු කමසහල හර කොටස් පහකට බෙදලා බලන්නේ
කියලා
කය සහ ඒක අපි කරගෙන යනවාද නේද? අපි කල්දායම පිළිගත් අපි 6 දිනක් විතර එක කියලා දවසට පැය 7ක් විතර කාලයක් සමිඥාංශයකට යොදවනවා. එහෙම ඒ කමසහල වඩාගෙන යනවා දැන් ඉතින්. ඔව්
ඒ කොටස් පහ බලන අතරතුර අර සමතකම තමයි කරන්නේ.
මම
මොකද නිවර්ණ සමතකම තමයි තමයි ආවරණයේ ධර්ම අඩු වෙන්නේ. ඊට පස්සේ ඒක බලනකොට අර මං කියවගේ සමන්තේ යම්තරක් සත්පුද්ගල භාවයෙන් ඇතුළු වෙච්ච අධ්‍යක්ෂෙන් කියන අරමුණු සිහි කර කර ගන්න. ඔය සමතේ හොඳට වර්ණනම අරමුණු සිහි වෙන්නේ නැහැ. තන අපර වෙලා තියෙන්නේ ඒ නිසා මේ සිහි කරන්නේ සිහි කළා අරගෙන ඒ අරමුණ එනෝනේ බලනවා ආයි සම්පතකම තහනවල ඒ විදිහට කරන්නේ සාමාන්‍ය ඉන්න වෙලාවට උනත් අපිට කෙනෙක් දෙයක් හිතෙන මතක් වෙනකොට අපිට බලන්න පුළුවන් ඒ රූපය අපි ක්‍රියා කෙනෙක් වුවත් ඒක තියෙන කලබුණ ආහාරයෙන් ලැබෙන රූපෙන් බුදු අන්තිම උත්තරය තියෙන්නේ දැන් රූපේ ගත්තාම කෙසළුන්නේ ගත්තාම මස්නහර කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එතකොට ඒ කය ඇසුරු කරගෙන පොළොවේ හිතෙන් තමයි දකින ආහාර මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ නාම රූප දෙක නොදන්නා කම නිසා නාම රූප දෙක තියෙන තැන පුද්ගලයේ කියන දෘෂ්ටිය පුද්ගලයේ කියන සංඥාව අපේ මනස තුළ තියෙනවා. කියන උත්තරයක් එනවා. එතන අපි පුද්ගලයෙක් කියලා හිතුවට ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. රූපේ කලබුන ආහාරයෙන්මයි හැදුන්නේ, නුබදු කොටස් ටිකක්මයි තියෙන්නේ. ඒ කය අසුරු කරගෙන පවතින සිත්යෙන්මයි මේ කටයුතු ටික වෙන්නේ කියලා මේ අපි පුද්ගලයෙක් යනවා එනවා, පුද්ගලයෙක් බලනවා අහනවා කියන තැනක මේ නාම රූප කියන ධර්මතාව දෙක කෘත්‍ය තියෙනවා. ওই ටික නොදන්නාකම නිසා අපි ගංගව ඇසුරු වෙනවා කෙලෙසයක් පුද්ගලයක් යනවා පුද්ගලයක් ඉන්නවා කියලා. අර වැරදි භවිතය. ඉතින් අර වැරද්ද දෙන්න අර පුළුවන් තරම් මේ නාම රූප ධර්මතාව දෙක ඔහොම බලන්න 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 වැරද්ද කෙරේ. ඊට පස්සේ තව ඒක ටිකක් වුණාවෙන් ඉත කරවල බලන්න හොඳට මේ තව ටිකක් ඉතින් දැනට ඔයගොල්ලන්ට තේරෙන්නේ අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සම්පූර්ණ සිත් මට්ටමක නේද? ඒ කියන්නේ සිත්ින් ජීවත් වෙන ලෝකෙක කියලා. ඒ කියන්නේ දැන් රූපය කෙස්ලොම් නේද ධම්මස් කියනකොට අපි දන්නවනේ මේක අචේතනික කොටස් කියලා. මරණය කියන කොටස් කනගුණ ආහාරයෙන් හැදුනේ. එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තත නම් හැම වෙලෙම රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ ගඳුතුන දැනෙන්නේ අපි හිතට හම්බ වෙන අරමුණු මත ජීවත් වෙන මිසක චිත් මට්ටමක උදාහරිත කයක් හම්බ වෙන සිද්ධියකින් අපින් ජීවත් වෙන්නේ නැහැ. කෙලෙසේසට අපිට කෙලෙසේසට පෙනෙනවා අපි මේ වගේ රළු කයක් එක්කයි ජීවත් වෙන්නේ කියන එක. කය ඇසුරු කරගෙන පවතින විඥානයේ මේ කය අතුරු කරගෙන පවතින ඒ විඥානයේ පිටුලා තියෙන කය අපි දන්නේ නැහැ. දැන් අපි කොහොමවත් පොළොව දැන් පොළොවේ අපි කොතන කරේ හිටගත්තොත් හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ මේක වැහිලානේ තියෙන්නේ. හැම වෙලාවෙම විඥානයේ පිටුලා තියෙන තැන තමයි අපේ කය වෙන්නේ. ඒ ටික පේන්නේ නැහැ. එතන පිටුලා සමයි බාහිර අරමුණු ගන්න. හැම වෙලාවෙම මේ දැන් මේ අපි රූප බලන වෙලාවට චක්කු ප්‍රසාදය මුල් කරගෙන ඒ ටික හිත පිළිපැදලා හිටින්න බෑ වෙලා. අපි දන්නේ නැහැ. එතනින් බහැර ටිකකින් තමයි හිතින් ගත අරමුණක ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම කය අපි ඒ කියන්නේ කයයි කියලා අපි කනවන සිද්ධිය අපි දැකලා නැහැ. අපි දන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ නැහැ කවදාවත්. කෙලෙසේකට තමයි අපි මෙබඳු කයකින් ජීවත් වෙන්නේ කියලා මේ තේන අරමුණු වල ඇතුළේ අපි කෙලෙසේකින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඔක ඉතින් දුරට හිත වඩනකොට සමන්ත තේරෙනවා මේ අපි සත්‍ය පුද්ගලයා කියන දැනක තියෙන්නේ නාම රූප දෙකක් කියන එක රූපය හොඳට ඒක සිත් හොඳට තේරෙනවා ඒ කය අසුර කරගෙන පවතින සිත්යිසික ටික කියන්නේ දැකීමෙන් හැමතැනකම වෙන්නේ ආධ්‍යාත්මික බාහිරත් එතකොට කය සහිතව රූප දකින්න සද්ධාහන කිසිම කෙනෙක් නැහැ කියන කාරණාව අපිට ප්‍රකට කරනවා. ඒ කය අසුර කරගෙන ඉන්න හිතෙන් නම් මම අර උපමාවක් කියන්නේ කුටිවේ මම ඉඳගෙන ඉන්නකොට කුටුවට පේන්නේ නැහැනේ. කුටුව උපකාර මත ඉඳගෙන ඉන්න විතරයි ඉඳගෙන ඉන්න මම නම් මේ මතරන්ගේ අරමුණ පෙරෙන්නේ මේ කුටුව සහිතව මේ අරමුණ බලන කෙනෙක් නැහැ. ඒ කුටුවගේ තමයි විඥානයේ පිහිටලා හිටින්ද උපකාරී විච්ච කය. කය පිහිටලා ඉන්න හිතෙන් මේ අරමුණ දකින්නේ එතකොට කය සහිතව ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. අපිට ඔය ටික හොඳට තේරෙනකොට මෙහෙම බැලුවොත් එහෙම තේරෙනවා කය අසුරු කරගෙන කොහොමද හිතට නම් තේරෙන්නේ මේ ටික ඔක්කොම. මේ හිත පිහිටලා තියෙන කය අපි දන්නේ නැහැ නේද කියලා මේ පේන එක මගේ කය කියන එක ඒ කියන්නේ ඉඳගෙන ඉන්න මම මේ අරමුණ බලනවා කියන මට්ටමෙන් අපු අතාරු. තේරෙන්නේ නැහැ. දැන් අද අපිට තේරෙන්නේ මේ ඉඳගෙන ඉන්න මට මේ දේවල් පේනවා කියලා. ඒ කියන්නේ අපි මුළු කයම කය හැටියට තියෙන්නේ කියලානේ තියෙන්නේ. නමුත් අපි දැන් මේ කය ගැන බලනවා කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ. අම්මා කියන හරුත්ත මේක අකේතනික වස්තුව කය හසුරු කරගෙන පෞතින හිතටයි පේන්නේ. ඒක මේ මෙහෙම කියුණා මෙහෙම කියුණා හිතට නම් පේන්නේ නැහැ. එහෙනම් මේ හිතට පේනන අරමුණක් මිසක හිත පිළිලා තියෙන කය පේන්නේ අපිට කියන උත්තරයකට එනවා. අපි කරගෙන යනවා. ඒ කියන්නේ අපි ඔක්කොම ඒ වගේ දර්ශනයක තාවහමයි කබලින්ක ආහාරමේ මක්කමේ අපේ පිට බැඳිච්ච පිළිති මිදෙන්නේ. දැනට මේ කයට කය සහිත මම බලනවා කියන මට්ටමේ ඉන්නතර අපේ කෙලෙසි කියන කබලින් ආහාර මට්ටම අපිට යම් වෙලාවකදී කය අසුරු කරගෙන පවතින සිතටයි මේ පිළින් ගැනීම දෙන්නේ කියන ටික ජීවත් වෙන මට්ටමට එනකොට හිතේ මට්ටමට එනවා. ඒ කියන්නේ මනෝමය රූප මට්ටමකට එනවා අපේ මනස. දැන් අපිට හින්නේ පිළින මට්ටමේ රූපනේ. ඒක දැන් ওই රූප භව මට්ටමේදී රූපයක් තිබුණාට උදාහරණයක කයෙන් අතහැරලා මේ මානසික මට්ටම ඒ මට්ටමේ ජීවිතී අතනහරම ওই මට්ටමට ආපු දවසට මේ ආධ්‍යාත්මික කය දකින්න පැත්ත අපහැරෙනවා. ඒක අර අපි කිය ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා වරම්බගේ කියලා කිව්වේ කය සහිත කෙනෙක් මේ අහමුණ පේනවා කියන මට්ටමේ ඉන්න තව කාමවචනයි. අපිට යම් වෙලාවකදී ওই দর্শনে ਉਹ බලාගෙන ගියාම අපිට හොඳට තේරෙනවානේ කය අසුරු කරගෙන සෞතන හිතටයි කියන්නේ කියන එක. ඒ කියන්නේ අද අපිට වචන ටිකක් නමුත් මේක ප්‍රායෝගික කරගෙන තේරෙන දවසක් එනවා. ඒ කියන්නේ එහෙනම් මොන විදිහටවත් මේ කයට තේන්නේ නැහැ. තේන එකට කය සම්බන්ධයක් නැහැ කියන දැනට එනවා. ඇහෙන මට්ටමට. එතකොට ආධ්‍යාත්මික රූපය අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානේ පිටලා තියෙන රූපය හම්බ වෙන්නේ නැහැ කියන තැනකට එනවා. එතකොට හැම වෙලෙම අපිට බාහිර වස්තුවකටයි අපි බැඳලා තියෙන්නේ නේද කියන මට්ටමකට අපි ආවම අපිට බාහිර සංයෝජන තමයි ඉතුරු වෙන්නේ. එතකොට කබලින් කහන මට්ටමින් අතහැරලා හම්බෙන්නේ. ඒක අර බාහිර සංයෝජන තියෙන්නේ උද්දම්බාගී කියලා කියන්නේ. අර අර සම්පිටපදේ සූත්‍රේ ඒක මේ ඔය වගේ අපි හිත වඩවන්න මෙහෙම බලනකොට තමයි තේරෙන්නේ. ඊට පස්සේ අපිට අර විහිසක් නැතුවම දරුවෝ ගැන අනිත් පුද්ගලයෝ ගැන කියන බැඳීම ටික 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 ලිහිල් වෙනවා. මොකද අතන යථා ස්වභාවයේ තේරෙන්න ඒ කියන්නේ ඇත්තම ඇත්ත කෙස්ලොම් නේද සම්මත් නහර කියන කොටස් තියෙන කනබුන ආහාරයෙන් ලැබෙන රූපය ඒකය සිදු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් කරන විඥානය පවතිනවා. ඒ පිටෙන් දැකීම එහෙම වෙනවා. අපි මේ නාම රූප දෙක තියෙන තැනක දරුවෙක් නැත්නම් පුද්ගලයෙක් කියන සංයෝජනයක් අපි හදාගෙන අදහසක් ඇති කරගෙන තියෙනවා. අපි දරුවෙක් වෙනුවෙන් පුද්ගලයෙක් වෙනුවෙන් දුක් විඳිනවා නම් අපි අපේ අවිද්‍යාවෙන් හදාගත්ත කෙලෙසයකටයි දුක් විඳින්නේ නේද කියන උත්තරයක් එනවා. මොකද කවදාවත්ම අපි මොන විදිහට පුද්ගලයෙක් කියලා බැලුවත් අර හේතුඵල ධර්ම මේ වෙනස් වෙන්නේ නැහැ. එතන හේතුඵ මෙතන දුක එන්නේ දැන් හේතුඵල ධර්ම කියන කෙනක පුද්ගලයෙක් ලකිනකොට. එතන වෙනස් වෙන්නේ ආහාරය නැමති හේතුයෙන් හැදුණු රූපේ ආහාරය වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. නමුත් අපේ දෘෂ්ටිය වැරද්ද නිසා අපිට පෙනෙන්නේ දරුවෙකුට මොකක් හරි වුණා නැත්නම් මිනිසෙකුට මොකක් හරි වුණා කියලා. අර අවිද්‍යා කර්මයෙන් හටගත්ත ඵලයක් හැටියටයි විඥානය පවතින්නේ. ඒ හේතු ටික නැති වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. ඒ හේතුඵල ධර්ම කියන්නේ ඒ හේතු ටික වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. ඒත් නමුත් ඒ හේතුඵල ධර්ම තියෙන තැන අපි ගාව තියෙන පුද්ගල සංඥාවක් නම් අර ධර්මතාවය වෙනස් වෙන්න අපි පුද්ගල භාවයකින් දුක් වෙනවා. කෙලෙසකින් දුක් වෙනවා. එතකොට මේ අවිද්‍යාව අඩුවෙන්න මේ ඇත්ත පේන්න ඒ නාම රූප දෙක සත්‍ය පුද්ගලයේ කියලා ගත්ත කෙලෙස තමයි අපේ අඩිය. එතකොට ඒ ටික වෙනස් වුණත් එයා දන්නවා මේ වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවය වෙනස් වුණා කියන දැනකින් වෙන දකින්න මිසක කෙනෙකුට වුණා නෙමෙයි. කෙනෙක් වුණා නෙමෙයි. ඒ කියන්නේ Taman කියන තැනත් දකින්න පුළුවන්කම එනවා. දැන් බාහිර කෙනෙක් දකින්න වගේ මෙතනද රූපය සම්මස් ලේනහාර ඇටම් දෝලින් යුක්තයි කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ. කාය අසුර කරගෙන පවතින සිතින් තමයි දැකින් නැහැ වෙන්නේ. මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන අදහසක් ඇති වෙනවා. දැන් මෙතන. එතකොට මේ ඔක්කොම අපේ මානසික පවතින ඕකට කියන ප්‍රපංච කියලා දෘෂ්ටි. මම කියුවා පුද්ගලයක් වා සත්‍යයක් නැහැ කියන්නේ නැහැ. මම නැහැ කියන්නේ. මොකද නාම රූප දෙක පිරිසිඳ නොදන්නා කම ඇතිතාක් මම කියන අදහස ඇති වෙන්න පුළුවන්කම දකින්න හින්දා මම කියලා කෙනෙක් නැහැ කියන්නේ. මොකද නාම රූප දෙක නොදන්නාකම තියෙනකොට මම කියන අදහසක් ඇතිවිලා ඒ අදහසකින් ලෝකේ ජීවත් වෙන සිද්ධියක් දැක්නේනවා මම කියලා එකක් නෑ කියන්න බෑ. එහෙම වෙන න්‍යායක් තියෙනවනේ. නාම රූප දෙක හොඳට පිරිසිදු දැක්කොත් මෙහෙම දෘෂ්ටිය පවතින්නේ නැති නිසා මම කියලා එකක් තියෙනවා කියන අදහස ගන්නෙත් නෑ. එතකොට මම ඉන්නවා කියන්නෙත් නෑ, මම නෑ කියන්නෙත් නෑ. එයා දකිනවා මම ඇති වෙන හැටි දන්නවා, මම තියෙන එක නැති වෙන හැටි එයා දන්නවා. සත්‍යයක් ඉන්නවා කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. මේ රූපයේ කෙටුම් නේද සම්මත වලින් යුක්තයි කනුණ ආහාරයෙන් ඇදලා තියෙන්නේ. ඔන්න ඒක එක කොටසක්. මොකද ආහාරය නැමති හේතුව ඒකට හටගත්ත ඵලය තමයි කෙටුම් නේද සම්මත නහර වලින් යුක්ත ඇහැ කන් දිව නාසය ශරීරයේ කියලා මේ ප්‍රසාද සහිත කය. ඊට පස්සේ මේ කය අසුර කරගෙන පවතින විඥානය ඒක අවිද්‍යා කර්මයන්ගෙන් යුක්තයි. එතකොට අවිද්‍යා කර්ම නම් හේතුව නිසා හටගත්ත ඵලය විඥානය, ආහාර නම් හේතු නිසා හටගත්ත ඵලය කාය. අපි සත්‍ය පුද්ගලයේ කියන දක්ෂණ තමයි මේ දෙපැත්තකින් හේතු දෙකක ඵලයක් කියන්නේ. එතකොට මේ හේතුඵල ධර්ම නුදන්නාකම ඇතිසක් මේ නාම රූප දෙක පිරිසිදු නුදන්නාකම ඇතිසක් සත්‍ය කියන අදහසක් ඇති වෙනවා, සත්‍ය කියන අදහසක් ඇතුළු කරනවා කියලා දකින නිසා ලෝකෙ තුල සත්‍ය නෑ කියන්නේ නෑ. සත්‍යයක් නෑ කියන්නේ නෑ. මොකද ඇති වෙන්න පුළුවන් ධර්මතාවයේ තිබුණ සත්‍ය කතාව ලෝකෙ පවතින සත්‍යයක් තියෙනවා කියන අදහස තියෙන හැබැයි එයා දන්නවා අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව නිසා මේව සත්‍ය පුද්ගල භාවය ඇති වෙනවා කියලා දකින හැඳ නෑ කියන්නේ නෑ. යම්කිසි කෙනෙකුට මේ නාම රූප දෙක හොඳට පිළිසිඳ දැක්කොත් හේතුඵල ධර්ම හොඳට තේරුනොත් සත්‍ය පුද්ගලයා කියන අදහස ඡේ වෙනවා, ගෙවෙනවා, නැති වෙනවා කියලා දකින නිසා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේත් නැහැ. ඒ නිසා මේ අන්ත දෙකකට පත් වෙන්නේ නැතුව එයා මේ පටිච්චසමුප්පාද ධර්මතාවය දකිනවා. හැම වෙලෙම මේ හේතුඵල ධර්ම නැත්නම් මේ නාම රූප ධර්මය පිළිසිඳ නොදැක්කොත් නොදකින හැමතැනකම ලෝකයේ තුල සත්‍යෙක් පුද්ගලයේ කියන ධර්මතාවයක් ඇතුළු වෙනවා කියලා සම්මතය ඇති වෙන හැටි දකිනවා. මේ හේතුඵල ධර්ම දැකලා නාම රූප දෙක පිළිසින් දැක්කොත් සත්ව පුද්ගල භාවයේ මිදෙනවා, ඒ නිසා වෙන දුකෙන්ද මිදෙනවා කියලා දකින නිසා එයා පරමාර්ථ වූ ධර්මතාවය ඇති වෙන හැටි දකිනවා. එතකොට පර සම්මතයට ඇති වෙන සම්මත සත්‍ය ලෝකයේ ඇති වෙන හැටි දකින නිසා නැහැ කියන්නේත් නැහැ. පරමාර්ථ සත්‍ය අවබෝධ කරගෙන සම්මතයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන නිසා එයා තියෙනවා කියලා කියන්නේත් නැහැ. එතකොට අන්න ඒ වගේ තැනකට යනකම් අපේ නුවණ යන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවකම හිත වඩන්න මිනිස්සුගේ මානසික කාර්යයක් එක්කම ওই දෙකට අමතකව කලින් කලට පිටක් මේ ලෝකයේ ආදීන සංඥාව බහුල කරන්නේ. ආදීන සංඥාව වඩනකොට තමයි අපිට මේ මේකට හිත ඇතුලෙන් සල්ලුවක් දෙන්නේ වුණා. ආදීන සංඥාව කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ මිනිස්සු හොඳට ඇඳගෙන පළඳගෙන වාහනවල යනවා වගේ නෙකේන්. නමුත් ඔය ජීවිතවල ඇතුළාන්තය මොනතරම් දුක් සහගත, ගැටුම් සහගත, අසුභ සහගත ස්වභාවයන්ද තියෙන්නේ. අපි කොමට කියමු, අපි නැගිටිනකොටම නැගිට වෙලාවට කපුටරාගෙන තියෙන මුණ දැක්ක කවුරුත් බලන්නේ. අපි හොඳට මුණ හොදලා දත් මැදලා රවුල් කපලා මේ විදිහට ඉදිරිපත් කරනකොට ලෝකෙට පේන්නේ ওই ටික නේද? නමුත් අපිට නුවන් බලන්න ඒ මම කොහොමද ඒ වගේ මෙහෙම පෙවුනට මේකේ තියෙන සෝත්‍රාන්ත ස්වභාවය කලින් කල බලන්න ඕනේ. දැන් අපි මෙහෙම වුණාට මම කියන්නේ ඉඳලා හිටලා හරි යනවා නම් හරි හොඳයි කියලා. හරි සංවේගයක් ඇති වෙනවා. අර රාගම තියෙනවා ප්‍රමුඛතාවම රෝහල. හමුදාව එක නෙමෙයි මේ මුළු ලංකාවෙම ආබාධිතයි ඉන්න එක තියෙනවා. ඒකටම අල්ලලා ජීවිතයේ ස්වභාවය ඇත්තටම ටිකක් හරි හිතෙනවා. සමහර අය උපන්න දවසේ කරා මේ දැන් ඊට බලන්න කාම සුභතිය. එතකොට අපායේ දුක කොහොම ඇවිද? මේ අපි ඔය දුවනවා, ළමයි දුවනවා, පයින්නවා, නටනවා. නමුත් අර ජීවිත වලට මුකුත් නැහැ. නමුත් සමාජයේ අපිට ඒවා පේන්නේ නැහැ. අපි සංසාරේ හිටියොත් මේ ධර්මතාවයෙන් අපි මිදිලා නැහැ නේද කියන එක විචින් විට අනුමත කරන්න ඕනේ. ඒ වගේ නිමිති අපිට හරි වටිනවා. ඉතින් ඒ වගේ මේ ආස්වාදී ස්වභාවයේ ලෝකෙ මැකෙන විදිහට අර කලින් කලට අර වගේ මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනවා තමයි අපිට මොනතරම් වටපිටාව මිනිස්සු ගතිය අපි යාන වාහන තියාගෙන ඉන්නේ කියලා. ඒ යාන වාහන තියාගෙන ඉන්නවා කියන මැද්දෙ උන අපි ඉන්නේ කියන එකපේක්ෂේ. ඔයගේ මනසක් හදා ගන්න පුළුවන් අපිට. මොකද මේ භෞතික වස්තුව කාමේ නෙමෙයි. ඒව අරන්දිය පෞතින අපේ සංකප්පයයි අපේ රාගයයි කාමයි නේද? බුදුරජාණන් දේශනා කරන්නේ මේත්තේ කාම යන් චිත්‍රණ ලෝකේ වස්තු කාම නෙමෙයි ලෝකේ. කාම කියන්නේ මොකද්ද? ඒව අරන්දිය අපේ මනස තුල ඇති වෙන බැඳීමයි කාම කියන්නේ. මම අර කියන සුද්ධෝදන රජු රජමාලිගාව ඉඳන්ම රහත් වුණානේ. ඉතින් ඒක වද්දෝක පෙර කාබන්දුනේ නෑ නේද? ඒ වගේ ආදීනව දකින්න විදිහට ටික 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 මෙනෙහි කරන්ද ඔය වැඩ කටයුතු කරන වෙලාවට උනත් මේ නගතේ කෙනෙක් දැක්කහම උනත් ඒ නිමිත්ත හොතට ගන්න. ඒ වගේ අඹල දුබල කෙනෙක් දැක්කහම උනත් ඒක ජීවිතේට පාඩමක් හැටියට හොඳට ගන්න ඕනේ. ඒ වගේ නිමිති හරිදන ඊට පස්සේ නිකන් ඉන්නකොට ඒක උදව් කරගෙන ඒ ඔස්සේ ගොඩාක් දුරට යන්න පුළුවන් අපිට. ඒකිට කරන්නේ ඔය විදිහට මේ සිත සමතයක් ඇති කරගෙන ඔය විදිහට බලන්න. කොහොම බලනකොට ඔයගලන්ට ලොකු ලොකු වෙනස්කම් එනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ මෙච්චර කාලයක් දැකපු පුද්ගල භාවයට වඩා ජීවිතය ඇත්තටම වෙනස් අත්දැකීම් ඇති වෙද ගන්නවා. ඒ කියන්නේ අරමුණු වල වෙනස්කම් වෙනදට වඩා තේරෙන මට්ටම් එනවා. ටික 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 අපි මේ සම්පූර්ණම කෙලෙසියක් නිසා නේද දුක් විඳින්නේ කියන එක. අර බුදුරජාණන් වහන්සේ සංවේගය ඇතුළේ අර වචන ටික කියන්නේත් නිකන් නෙමෙයි අර මම අර හැම තැනකම දී මතක් කරන්නේ අර අනුමතං ගෝයම්බිකේ සංසාරක උග්ගා කොටින පඤ්ඤායතිය කියලා. ඔය ටික බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරි සංවේගයක් ඇති කරන්නේ. ඒ කියන්නේ මේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාර ටික තියෙන තැනක අවිද්‍යා කර්මෙන් හැදුණු විඥානයේ තියෙන තැනක මේ නාම රූප දෙක බලාගෙන මෞමරණ දුක අපි කොච්චර ඉඳලා තියෙනවද කියන එක පෙන්වන බුදුරජාන් වහන්සේ බලපල්ලා බලොඹලේ සංකාරයෙන් නිසා මේ දුක කියන කාරණාව. ඒ කියන්නේ පියාමල දුක සහෝදරයාමල දුක කොච්චර ඉඳලා තියෙනවද කියන කාරණාව පෙන්වනවා. මේ මොකද ඇත්තටම අපි එහෙම දුක් විඳිද්දි එතන වෙනස් වෙලා තියෙන ධර්මතාව ටික අර ටිකමනේ. මේ නමුත් අර ලෝකය මේක නදන් ලෝකෙදි මේක ඇත්තමම තමයි. ඒ ඇත්තම වෙච්චකේ ප්‍රතිඵලය තමයි දුක. අපි ඒක තේරුම් කරගන්න ඕනේ මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින යථාර්ථය නොදකින ලෝකයට මේ දරුවම වෙනවා මේ අම්මම වෙනවා. එතකොට ලෝකයේ තුල බැඳීම කියලා සම්මතය තුල වෙනම කාරණා ටිකක් කියදෙනවා. හැබැයි ওই ටික පිළිලා තියෙන දුක මත. මොකද එයා මව මුල දුකෙන් බේරලා නැහැ. මව ලෙඩවීමේ දුකෙන් බේරිලා නැහැ. මව මහලු වීමේ දුකෙන් බේරිලා නැහැ. ඒ නිසා එයා ලෙඩවීම ස්වභාව කොට මහලු වීම ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති ධර්මයක් උරුම කරගෙන ජීවත් වෙන කෙනෙක්. එතකොට අර යථාර්ථයෙන් අපි මිදෙනකොට මිදුනේ මේ අර කෙලෙස් ටික කියන විතරක් නෙමෙයි. ඒ කියන දුකෙන්ද මිදිලා තියෙනවා. ජරා මරණ දුකෙන්ද මිදිලා. ඒ කියන්නේ නාම රූප දෙක ලෙඩ වුණා නාම රූප දෙක මරුණා කියලා අපි අඬන්නේ නැහැනේ කවදාවත් නේද? අඬනවා නේද? ඔකම යටපත කරන මට්ටම නෙමෙයි ජීවිතයේ එල්ලබම කිදිනවන. ඒ කියන්නේ මේ හිතන මට්ටමේදී තාම අපේ සංයෝජනයේ සංයෝජන නිසා කෙලෙස් නිසා අපිට හිතට හිතා ගන්න බෑ. නමුත් මේ කෙලෙස් ගෙවිලා මේ කන බොන ආහාරයම නේද මේ කියන මට්ටමේ සමත් හිතට හැපිලා ඉන්න දවසක් ආවෝ. මේ රූපේ මොනවා වුණත් Tamande සිත් මාත්‍රයක් වෙනසක් වෙන්නේ. සිත් මාත්‍රයක් වෙනසක් වෙන්නේ මොකද ඒක ධර්මතාවය වෙනස් කරන්න බෑ. එතකොට මොකද එයා ජරා මරණ දුකින් මිදෙනවා. කෙනෙක් පුද්ගලයේ සත්වයේ කියන කාරණාව මතයි ජරා මරණ දුක තියෙන්නේ. ධර්මතාවයක ජරා මරණ දුක විඳින්නේ නැහැ අපි. තේරෙනවා නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම පෙන්වන්නේ මේ පංචස්කන්ධ දුක්ඛ කියලා. මේ ස්කන්ධයන් කෙරේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් උපාදාන කරගත්ත නිසා ඇති වෙන දුකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේ උපාදානයේ ගෙවුන දවසට මේ ස්කන්ධය මට්ටම ප්‍රකට වෙන්නේ. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක ධර්මතාවය කියන එකේ ළඟ. රහතන් වහන්සේලා අතුමත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එකේ ළඟ. ඒක ඉතින් සිළු සංස්කාරයන්ගේ ලක්ෂණ. ඒ නැතිද සංස්කාරය සිළු සංස්කාරය අනිත්‍යයි. සිළු සංස්කාරය අනිත්‍ය වෙන තැනක අපි විඳින්නේ මේ කෙලෙසකින් දුක්. සත්‍යයෙන් හටගත් සියලු සංස්කාරය අනිත්‍ය වෙන තැනකදී අපිට පේන්නේ කෙනෙක් නැති වුණා, කෙනෙක් මරුණා, කෙනෙක් වෙන වුණා වගේ සිද්ධියකින් අපි දුක් විඳිනවා. මේවා සම්පූර්ණ මානසික මේ විඳින දුක් අපි. මම මේ විදිහට දැන් ප්‍රියංගේ ගියන්ගේ මේ දුක කියන ආයේ කියන දුක කියන මේක කොහොම කෙලින්ද කියන දුක ඉදාවට දෙන්නේ කායට ගැටෙන දේ වුණා අපි කියන දෙකටින් යන අපිට වේදනාව දැනෙන ඒ වේදනාව මගේ අතට දෙකටින් යන කිව්වොත් දැනෙන වේදනාව වැඩි නමුත් මේ තේන අරමුණු රූපායතන හැටියටත් අපිට වේදනාව ආපු අරමුණ පෙනෙන්නේ නැහැ අරමුණ පෙනෙන්නේ නැති තැනකටපත් වෙන මානසික මට්ටමකට આવහම ඒකෙද ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නැති ක්‍රමයක් නැ මේ ඒකද සිහි ඇතුව නොනැතුව ඉවසන්න පුළුවන් මට්ටමක ඒ කියන්නේ දැන් ඇත්තටම අපි විකට්ටකින් අයින යන කියනකොට අපි අත කියන ටිකත් විකට්ට කියන ටිකත් ඇහැට පෙනෙන රූප ආයතන. යම් වේදනාවක් ආව නම් වේදනාව ආව කය වේදනාවට ගැටුමුදේ අපි දැකලා නෑ දන්නේ නෑ පේන්නේ නෑ. ඒ මට්ටමට එළබෙන පේන දේ ස්පර්ශ වෙන දේෙන් වෙන් කරගන්න පුළුවන් මට්ටමට ආවපුවාම ඉවසන්න පුළුවන් මට්ටම නෑ. මොන තියෙන මට්ටම නෑ. අපිට මේ පේන දේ ස්පර්ශ වෙන දේ දෙකක් වෙන මේ දෙකම එකක් වෙන නිසා තත්දාලා ප්‍රතිකාර ප්‍රතිචාර යෙදෙන මේ අර මට්ටමට ආවහම තමයි පුරාණ කර්ම විදෙවිඳ අවසන් කරනවා කියන එක මේ ওই විදිහට යනකොට මේ ආයතන ටික වෙන් වෙන්නේ ඉබේ අර කෙලෙස් අඩු වෙනකොට මොකද එයාට හොත්තට එහෙම මම අර කිව්වේ ලෝක කවුරුත් පිළිගන්නේ නැති වෙති අපේ මේ කෙලෙස් වැඩි වෙන තව හේතුවක් තියෙන්නේ මේ වේදනා පත්‍ය තණ්හානේ වේදනාංශ තණ්හාව වේදනාව ගැන හරි අවබෝධයක් අපිට නැති නිසායි මේ තණ්හාව බොහෝ වෙලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේ අර මේ මාළුවා ගල වගේ බහරි වල මාළුවා ගලක් වගේ දෙන්නන්නේ මුළු පහක්ම උපාසන තියෙන මහ විශාල ලතාවක් ගලක් වගේ මේ තණ්හාව. මේ වස්තු උපාසන 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 වෙලාගෙන ලෝකෙම තියෙන තණ්හාව නිසා. එහෙම වෙන්න හේතුව වේදනාව දැන් ගන්න තියෙන නිසා. මම ඔකෙද කිව්වේ. මම ඉදාර වෙන විදිහට වෙලා නැති වුණා. හරියට ගත්තොත් උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වා වෙනකොට අපි හැම කෙනෙක්ම අපේ කයම කර්මයට උරුමෙච්ච කයම විඳලා තියෙනවා මිසක කයෙන් පරිබාහිර අබ්බැහික් කර්ම දෙයක්වත් විඳලා නැහැ කිව්ව කවුරුත් පිළිගන්නේ නැහැ. කිසි දවසක බාහිර කිසි දෙයක් අපි විඳලා නැහැ. නමුත් ඒ වේදනාවේ ස්වභාවය නොදන්න නිසා අපිට කෙලෙස්යකට පෙන්වන්නේ අපිට රූප විඳින්න පුළුවන්, ශබ්ද විඳින්න පුළුවන් කියලා සම්මහින්ද විඳින්න ඔහේ හොයන්නේ. ඒකට මම අර උපමාවක් කිව්වොත් හොඳට බලන්න. දැන් මේ විඤ්ඤාණය බැඳලා තියෙන මේ කයෙන් කය සංඥා. අපි දැන් යකඩ ලී කැල්ල කරන්නේ ගැහුවෝ. ලී කැල්ල කයට විඤ්ඤාණය බැඳලා තියෙන කයට ගැහුනහම ඒ විඤ්ඤාණය බැඳලා තියෙන කයේ කයේ ස්පර්ශ වෙච්ච සිද්ධියේ විඳිනවා මිසක අර ලී කැල්ල විඳිනවා අපි. ලී කැල්ල කවදාවත් ඉඳලා තියෙනවා. එහෙනම් මේ අනෙක් සත්පුද්ගල භාවයෙන් යුක්ත කයක් අපිට හම්බ වුණා. ඒ ස්පර්ශය නිසා විඥානය බැඳලා තියෙන කය ඇති වෙච්ච ස්පර්ශයම අපි විඳලා තියෙනවා. කය පැත්තම විඳලා තියෙනවා මිසක වස්තුව විඳලා තියෙනවද? ඇහෙතත් එහෙම. මේ ප්‍රසාදී තාමසියු බාහිර වස්තු නිසා ප්‍රසාදී බිඳුනහම ඒ බිඳීම අපි විඳලා තියෙනවා මිසක මේ වස්තු විඳලා නැහැ අපි. තේරුම් ගන්න කිව්වේ ජීවිතේ උපන්න දවස නම් මේ මොහොත දක්වා මේ කයින් පරිබාහිර කිසිම දෙයක් විඳලා නැහැ අපි. ඒක නොදන්නකම නිසා අපි හිතාගෙන ඉන්නේ මේ බාහිර වස්තු විඳිනවා කියලා තමයි ඒව හොයාගෙන හොයාගෙන යන්නේ. යන්නේ යන්නේ තව තව වදිනවා. වදින වදින එක විඳිනවා. ආයෙත් කෙලෙස් පිටින්නම් මේ බහැර දෙකුයි අපිට මේ ස්පර්ශ වුනේ කියලා. ඉතින් මේකේ යම් වෙලාවකදී පස්සපච්චය වේදනා කියන කාරණාව තේරුණු තමයි අපිට ඒ ස්පර්ශන තියෙනකොට වේදනාවක් නැති වෙනවා කියලා දැක්කොත් තමයි එහෙනම් මේ වගේ වේදනාවක් බාහිර තියෙනව නෙමෙයි කියලා යන ගතිය අඩු වෙනවා. ඉතින් මේ අපිට ටික ටික හරි කෙලෙස් අඩු වෙන්න උන් ඔය දැනකට එනවා අර කය ඇතුළත කරගෙන කවුදින් හිතට මේව තේරෙන්නේ කියන කාරණාව හරහා බලන්න ඔය වගේ උත්තර ටිකකට එනවා. නිකන් නෙමෙයි ලොකු අටපිටාව කෙලිනවා මේක අපිට. මොකද කිසිමම කෙනෙක් ඉතින් කවුරුත් පිළිගන්නේ නැති වෙයි අපි මොකද අපි මුළු ලෝකයක් කොහොම ඉන්නේ මෙච්චර අපි විතරදෙන් ඉන්නේ අපි මේ දේවල් විඳිනවා කියන්නේ නැහැ ඒ කියන්නේ හොඳට බලන්න කය ඇතුළු කරගෙන පවතින හිතට කොහොමද බාහිර වස්තුවක් විඳින්නේ කියන්නේ පුළුවන් දෙයක් කියලා හිතන්න ඒ වස්තුව මේ විඥානයේ බැඳලා තියෙන කයේ ස්පර්ශ වුණාම ඒ ස්පර්ශන බින්ද හැකි මිසක කයේ නම් බැඳලා තියෙන්නේ නැහැ. ඒක කයෙන් අහකට ගිහිල්ලා කවදාවත් ඉඳලා තියෙනවද? අපි කයම විතරක් නෙමෙයි ඉඳලා තියෙන්නේ මොන ක්‍රමයකට හරි කර්මෙන් උරුම වෙච්ච කයමයි අන්තිමට ඉඳලා තියෙන්නේ. ආරමණ අනත්ය මත අපි අපේ කර්මයේ විඳිනවා කියලා. මොකද මේ කය පුරාණ කර්මෙන් හැදලා තියෙන්නේ. නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණමිදං භික්ඛවේ කම්මං අභිසංකේත වේදිත දත්තක්. මහන්නේ මේ කය ඔබලගේ නෙමෙයි. නායම් භික්ඛවේ කායෝ තුම්හාකං න අයං මහන්නේ මේ කය නුඹලගේ නෙමෙයි. නාපි අඤ්ඤේසං තව කෙනෙකුගේත් නෙමෙයි. පුරාණ නිදම් වික්‍රේ කම්ම මහන පුරාණ කර්මෙන් හටගත්ත ඈ අභි සංචේතිතා චේතනාවෙන් පිළියෙල වෙන වේදනාවට වස්තුවක් උඩ දකින වේදනාවට වස්තුවක් කය විඳින්න තියෙන වස්තුව තමයි මේ මේවට වස්තු කියලා කියන්නේ මුළු කයම මේ කයම විඳින මුළු ජීව අපි ජීවත් වෙනවා කියන්නේ අපේ කයම විඳින්නේ මේ අපිට කය එක එක විදිහට විඳින්න පුළුවන් වෙන්න තමයි රූප සද්ද ගන්ධ ඕවා තියෙන්නේ ඒව විඳිනව නෙමෙයි අපි යම් අපි යමක් ස්පර්ශ වෙයිද ඒ විඳිනවා එතකොට වස්තුන් ඇවිල්ලා සවිඥානික කය ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය අපි විඳිනවා මිසක පස්සපච්ච වේදනා කියලා කියනවා මිසක රූපපච්ච වේදනා කියලා තියෙනවද කරා සද්දපච්ච වේදනා ගන්ධපච්ච වේදනා කියලා නැහැ එහෙම වේදනා නැහැ චක්කු සම්පස්සජා වේදනා කියලා කිව්වම මිසක ඇහි ස්පර්ශිනී පැතිච්ච වේදනාවක් මිසක රූපපස්ස වේදනාවක් නැහැ. සෝත සම්පස්සජා වේදනා කියලා මේ පෙන්නවා මෙතන මේ ඔබේ අපි විඳින්නේ මේ දෙක කියන එක පෙන්නවා. නේද? කාය සම්පස්සජා වේදනා කියනකොට පොළු කැල්ල පෙන්වන්නේ නැහැ, දී කැල්ල පෙන්වන්නේ නැහැ නේද? එතකොට එහෙනම් ස්පර්ශය නිසා වේදනාව කියන කාරණාවේ විශාල වටපිටාවක් අපිට හෙදි කරන මොකද අපි අපේ කයම විඳින්නේ නේද ඉන්නේ කියන එක. මේ ටික අපි තේරුම් නොගන්න නොගත් මේ අවිද්‍යාව කියන්නේ ඒකයි මේ ටික නොදන්නකොට අපිට මේ දෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. මොකද අපි මේ කෙලෙසේකට පෙන්නන්නේ මේ වේදනාවවගේ රූපෙන් කියලා. ඒ නිසා එහෙ හොයන්නේ ආයෙ. ඒ නිසා ඔන්න තව රූපයක් එකතු කරනවා තව එකක් එකතු කරනවා ඒ එකතු කරන මේ කයට වදින්න තියෙන පොළු පාරවල් ගන්න වැඩි වෙන එකයි වෙන්නේ එක පොළු පාරක් වදුනහම අපේ හිතුවේ ඒ ස්පර්ශය නිසා වේදනාව ආවේ නමුත් අපිට හිතුනේ මේ වේදනාව ආවේ මේ ලීයෙන් කියලා ඒක හොයන්නේ යනකොට ඒකයි තව එකකුයි දෙකක් වදි ආපහු ඒ දෙකම අපිට හිතෙන්නේ ආයෙත් පෙන්වන්නේ ඒ මේ මෙතනමයි ඉන්නේ අපි මොහොමොහොමොහොම කියලා තමයි මේ රූප ශබ්ද මේ නානත්තේට කියලා තියෙන තණ්හාව. වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ වේදනාවේ ඇතිසතු නොදන්නා තමයි මේ තණ්හාව බහුල වෙන්න හේතුව. ඉතින් ඒක වෙන්න ඒ ටික පේන්න නම් අපිට කයයි කය ඇසුරු කරගෙන පවතින සිතයි හොඳට තේරෙන්න ඕනේ. එතකොට මේ කය ඇසුරු කරගෙනයි හිත පවතින්නේ මේ කය ඒ හිත නිසා කය සවිඥානික වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කය ඇසුරු කරගෙන පවතින හිතට කාය ප්‍රතිබද්ධයම විඳින්න පුළුවන් මිසක කයේ අතහැරලා ගිහිල්ලා වාහිර වස්තු විඳින්න බෑ කියන උත්තරයකට එනවා. ඒ කියන්නේ දැන් මේ වස්තුව අපිට මෙහෙම විඳින්න බෑ. අපිට පේන සිද්ධිය වුණාට ඔකද විඳින මට්ටමට එනකොට මේ රූපය ගැටීම නිසා මේ චක්කු ප්‍රසාදයේ විඳිනකොට ඒ විඳීම තමයි ස්පර්ශයේ ඒක අපිට විඳින්නේ. චක්කු සම්පස්සජා වේදනාවක් මිසක රූප සම්පස්සජා වේදනාවක් කියලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට බලන්න අපි කිසිම කෙනෙක් උපන්න දවසේ ඉඳලා අපේ කයෙන් එළියට ගිහිල්ලා තියෙනවද කියලා. කය හරහා අපි විඳලා ජීවත් වෙලා තියෙන මිසක කවදාවත්ම බාහිර දෙයකට ගිහිල්ලා නැහැ. ඒකට උත්තර තියෙන තව සුවිශේෂීකම තමයි මෙන්න මේක. දැන් විඳේ කයට ගැටුණු දෙයි විඳේ. කයට ගැටුණු දෙය නිර්මාණය කිරීමේ කයමයි කියන කාරණාව තමයි ඊගාව තියෙන සුවිශේෂී සිද්ධිය. අර මම කිව්වේ දැන් කර්මයෙන් හැදුණු මේ ඇහි ස්වභාවය තමයි මෙහෙම රූප හදලා ඒ රූපෙම හැට ගැටලා අපි කැමින්නේ. ඒ කියන්නේ අපිම වගා කරලායි අපි කන්නේ. මේසෙද තව කවුරුවත් නිසා දුක් විඳිනවා නම් ප්‍රශ්නය. දොන් ඔය වගේ වටපිටාවක අපේ මනස ගේනවා. උගුල් බයින් තුලට කරගෙන යන්නේ. තව අපි තියෙනවා. ඒ කරන එක කරගෙන යන්න පුළුවන් නේද?
එහෙම.
ඒකේ අර පුළුවන් තරම් හැම විදිහේ හැම වෙලාවකම සත්ත්ව පුද්ගල භාවයේට එන හැම නිමිත්තක්ම බලන්න. ඒකෙදී අර මම කියපින්නේ දැන් එක නිමිත්තක් අරගෙන අපි අර මම ওই පහසුවට කැලි පහ කියලා තියෙන්නේ. ඒක ඕකතරම් වැඩි කරගත්තට ගැටලුවක් නැහැ. පෙන්නන්න අර මට පෙන්නන්න පහසුවක් දෙනකොට ඒකෙදී එක රූප නිමිත්තක් පිටින් අල්ලගෙන ඉවරයි බලන්න ඕනේ. ඒක බලද්දී තව සත්‍ය පුද්ගල සිහි වෙන්න පුළුවන්. සිහි වෙද්දී ඒව ඒ වෙලාවට නොසලක හැරලා මේක බලලා ඉවර කරනවා මාර්ක ගන්න. කොහොම අරමුණු ටිකක් බලනවා ආයෙත් ආනාපාන සතිය වැඩ. මේ විදිහ මාර්ගේ මාර්ක ගන්නවා කලින් කලට වාහනේ යනකොට තවමට යනකොට ආදීනේම බලන මේ තුන් නිමිත්ත මාර්ගේ මාර්ක ගන්න. ඕගලන්ට පැටලෙන්න තැනක් හිටින්නේ නැහැ. රැවටෙන්න තැනක් හිටින්නේ නැහැ. හිතට කයට වෙනස්කම් දැනෙයි. ආලෝක සංඥා එන්න පුළුවන්, කයට සැහැල්ලුකම් එන්න පුළුවන්. ඒව මුකුත් අදාළ නැව බලාගෙන මේ අපි ආවේ. ඒ කරපු දේ හරි නිසා ඒ වගේ දේවල් එන්නේ. ඒක නැති වෙන්නත් ඒක නොරඳෙද්දත් කරන්න තියෙන කරපු දේ කරගෙන යන එක. ඒ නිසා මොන අනෙක් අත්දැකීමක් ආවත් ඒව දැන් මට මෙහෙමයි, කයට මෙහෙම තේරෙනවා, හිතට මෙහෙම තේරෙනවා, මෙහෙම ආලෝක පේනවා කියලා ඒක පැටලෙන්න එපා. අපිට ඒව වැඩක් නැහැ. මේ කරගෙන යනකොට කෙලෙස් අඩු වෙනකොට යම් යම් අත්දැකීම් එන්න පුළුවන් එනවා. මොකද ඉන්න පරිසරයට වඩා දැන් මේ ඉන්න පරිසරයට වඩා ඕගොල්ලෝ නොර යන්න යනකොට මග දෙපස වෙන වෙන අරමුණු පේනවා කියන එක පුදුමයක් නෙමෙයිනේ. එතකොට දැන් මට මෙහෙම පේනවා කියලා මග නතර වෙලා හිටින්නේ නැහැ. යන්න ගියේ නෝට්ටුල යන්න පුළුවන්. ඒ වගේ මේ පේනකොට කරගෙන යනකොට යම් යම් වෙනස්කම් තේරෙන්න පුළුවන්. ඒ වෙනස්කම් තේරුණා කියලා ඒකෙදි මේ ඒව තුල තත්පර වෙන්න ප්‍රමාද වෙන්න යන්න එපා. ඒව නොසලකා හරව කරගෙන යන වැඩේ කරන්න. අජත්තන්වා බහිද්දාවා අජත්ත බහිද්දාවා තමන්වම බලන්න වෙන අරමුණ නැතුව තමන්වම බලන්න යම් වෙලාවකදී අර අරමුණ આવුත් ඒක බලන්න ඒක අජත්ත බහිද්දාවා කියන දෙපොළම බලන්න.
ඒක තමයි ආවෙන ගැතියක් ලැබිලා තිබුණා පොළොවට සමාධිය වැඩි වෙන තමයි හේතු වෙන්නේ.
සමාධි සම්මත නිමිත්ත වැඩි කෙරුවොත් ඇත්තකට ඇලවෙනවා. ඒකයි මම කියන්නේ මේ දෙපැත්තම ගෙනියන්න කලින් කරලා ආදීනෙන් බලන්න කියලා. නැත්තම් මේකට තල්ලුවක් වෙන්නේ නැහැ. එකකින් එපා වෙන ගැතියක් එනවා. ඒ එපා වෙන ගැතිය එන්න නොදී අර හැම වෙලෙම බැටරිය charge කරනවා වගේ එකකුත් තියෙන්න ඕනේ.